අදත් ඉතුරු ප්‍රතිස්ථාන කරගෙන යෑමට ගෞරවයෙන් බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපි අවික කුලදී මහත්මයාට ධර්ම දේශනාව ආරම්භ කරන්න කියලා තිරුවන් සරණයි.
සාකච්ඡාවක් විදිහට දේශනාවන් පරිත්‍යාගින්ද කාට හරි අන්න දෙයක් තියෙනවා ධර්ම ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න සාකච්ඡා කරන්න පුළුවන් කියලා තමයි.
සිල් දනාරම් සර්වල් කරන්නේ මහත්මයා මේ කයින් ස්පර්ශ කරනවා කියන තැනේ අදහස කුමක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
ඒක තව ටිකක් විස්තර කරන්න පුළුවන් ද ප්‍රශ්නේ මොකක්ද කියලා. හය කියන්නේ කාටද? ඔව්.
මේ මමත් ඒක මේ ස්වාමිනාන්තිකර ධර්ම සාකච්ඡාවලදී මට ඇහුණ පදයක්. ඒකින් මට ඉගෙන කයෙන් ස්පර්ශ කරනවා කියන වචනේ භාවිත වෙනවා. ඒ ගැන අදහසක් වෙනවාද කියලා නංගයි කතා කරන්නේ. ඒකයි. ආ
කයෙන් ස්පර්ශ කරනවා කියනකොට කේක විදිහට ඒක අදහස එන්න පුළුවන් අපිට මුලින්ම නාමේ කය ඉති වාසිකේ කය යෙතනි පැත්තෙන් ශරීරයක් තියෙනවා ඒ ශරීරෙත් කය සම්පස්ත ඇතින අර්ථයෙන් ගන්න පුළුවන් නැත්නම් මේ කය කියන පොදු අර්ථකින් ඒකට නාම රූප බහිද්ද විදිහට අරන් ඒ අර්ථයෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ තමන් හොයන තැන අනුව ගන්න කාය කියන එකයි ස්පර්ශ කියන එකයි. එකයි මම ඒක කොටෙන්ට යන අර්ථකින්ද අවශ්‍ය වෙන්නේ කියලා. අපි ආයතනයක් විදිහට ගත්තොත් අර ආයතන කරන විදිහට කාය කියන එකේ අජ්ජත් බහිද්ද දෙපැත්ත තේරුම් ගන්න පුළුවන්. දැන් අපි රක්ඛු කියන එකේ අජ්ජත් බහිද්ද ගන්නවා වගේ ආය ආයතනයක් විදිහට කයයි පොට්ටබ්බයයි කියන පැත්තෙන් ගන්න පුළුවන්. නැත්නම් මේ කාය කියන එකට කියනවා හරිද? අපේ සක්කාය දිට්ඨිය පැත්තෙන් ගන්න පුළුවන්. එතකොට අර කායතන කියන්නේ ආයතන හයටම පොඩි කතා කරන්න පුළුවන්. කාය කියන එකයි නාම රූප පොදුවේ වගේ ගන්න පුළුවන්. ඒක තමයි බලන තැන අනුව බලන විදිහ ගන්න ඕන එකක් කියලා හිතෙන් තේරුම් කරණයි.
තේරුම් කරණයි. මට හිතුණා මේ මහත්මයා එතන මේ කතා කරන තැන මට කියන පදේච්චරම පැහැදිලි නැහැ කොහොමද කියන එක මට තේරුණේ කියලා නිකන් සමාධි මට්ටමක් හරි එනේ වගේ තැනකදී සිතින් කරන දේකදී කයෙන් ස්පර්ශ කරනවා කියන එක බලමු ස්වාමිනාංශගේ මහන්නම් මා තේරුම් ගන්න. හොඳයි
තේරුම් ගන්න.
දැන් අපි මාත්‍යා මේ මම හිතන්නේ අපේ පිටට අපි මෙතන ඉන්න මාත්‍මික ප්‍රශ්න කරලා තිබ්බා මේ අර රූපේ ආත්ම වශයෙන් දකින්න එක ආත්මය රූප කොට රූපවත් කොට දකි කියන එක රූපේ ආත්මේ පිහිටි කියන එක ඒ විදිහට තියෙන විස්තරය ඒක හරියටම අවබෝධ කරගන්න ටිකක් අමාරුයි කියලා ඒ මං හිතන්නේ ඒ කියලා තියෙන විදිහට ඔබතුමාට පුළුවන් දෙක පොඩ්ඩක් විස්තර කරන්න ඔය මේ එහෙම එහෙම බලන විදිය සාමාන්‍ය අපිට රූපය පමණක් වුණත් ගත ප්‍රශ්නයක් නෑ. වේදනාවත් ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි කියලා හිතුණා. මොකද ඒ දෙකම විශේෂයෙන්ම මාත්මය ඇහුවා. ඒක නිසා ඔබතුමාට පුළුවන් නම් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. තේරුම් ගන්නයි.
අපිට සමහරක සුරුද්දක් තියනවා දැන්. රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය. ක්‍රීම අහන්නල බිලා තියෙන හින්දා අහමේදී දැන් රූපය අනාත්මයි කියනකොට සමහර වෙලාවට අහන්න ලැබෙනවා රූපයක් කියලා. ඒක මම නෙවෙයි කියනවා. ඒක වහන් ගන්න ඒකත් අදාළ වුණම එකක් පත්තම ආධාතු වෙන්න පුළුවන් පතියි. සතර මහා ධාතුව තියෙනවා ඒක මම නෙවෙයි සතර මහා ධාතුවෙන් හදන ඒවා තමයි. අපි අරන් තියෙන්නේ කියන අදහසකට වගේ යන්න පුළුවන්. අස්සන් එක ඔබේගත රූපයක් කියනවා රූපයම එන අදහසෙන් මේක හොයන්න පුළුවන්. එම හොයන්න ගියොත් ඒක මේ ආර්ය දර්ශනය වෙන්නේ. දැන් සමහර දේශනාවල අපිට අහන්න ලැබෙනවා රූපයේ නෙමෙයි වැරද්ද. රූපයට හිතන්න බෑ. රූපේ විඥානයක් හම්බ වෙන්නේ අපේ තමයි රූපේ ගැන එලෙක්ට්‍රිසිටි කියලා මේ වගේ මේ කතා කරනකොටම බලන්න දැන් අපි රූපය කියලා එකක් අනෝලා ඉවරයි ඊළඟට ඒ කියන ඔකනන පැත්ත තමයි මම කියලා කෙනෙකුත් හැදිලා ඉවරයි ඒ බාර ගන්නකොටම මම හැදිලා ඉවරයි කියන එක අපිට පේන්නේ. දැන් මේ කිව්වාක් අය හිර වෙන තනක් තමයි. ඒ කියන එක මේ ශරීරය කියලා ගන්නවා. ඒ ශරීරය කය ඒකට මේ ශරීරයක් තියන ඕක මම නෙවෙයි කියන අදහසට යනවා. මේක ඇත්තටම මේ ධර්මානුකූලව මෙතනකට පේනවා මේක සක්කාය දිට්ඨියම තව පැත්තක් විතරයි. ඇත්තුව මේ අනාත්ම දර්ශනයක් ආවනේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඉක්මවා යෑම නෙවෙයි. සක්කාය දිට්ඨියමයි රූපේ මම නෙවෙයි. මේක උපමා වලින් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අර බල්ලගේ උපමා මම හැමදාම ගන්න බල්ලා වතුරට දීලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන කොට එයාට හිතන්න පුළුවන් බල්ලෙක් ඉන්නවා මම නැහැ කියලා. දැන් රූපේ තියෙනවා අනාත්මයි. දැන් අපිට පේනවා නේද මේ කතාව එහෙමම වැරදි කියලා. ඒ කියන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ඔතන ආය අනාත්මයි කිව්වට වැඩක් නැහැ. එතනම සක්කාය දිට්ඨියේ යෙදිලා මොකද මේ බල්ලා නිර්මාණය කරන මම එතන හැදිලා ඉවර. ඒ හැදුවට පස්සේ මොහොන සිද්ධියක් කියනවා මම නෙවෙයි මම නෙවෙයි කිව්වට වැඩක් නැහැ. ඒ මම සකස් කරලා ඉවර වෙලා මම නෙවෙයි කිව්වට වැඩක් නැහැ නේ. ඒ අවසක වෙන විචිතම උරගත්තු තමයි මේ අනාත්ම ස්වභාවය තේරුම්. ඒ අපේ රූපය අනාත්මයි කියනකොටම අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ රූපය කියලා යම් කිසි ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. මම කියලා ස්වභාවයක් නැහැ. දහම ඔබ ටිකක් නොවනින් හොයනකොට පේනවා එහෙම ඒ ජාතික එකක් වෙන කරගෙන කරන්න පුළුවන් වැඩ නෙවෙයි. රූපයම තමයි මම එලා. රූපය ඉතුරු කරලා මම නැති කරන්න කියලා කොහෙවත් වෙන්නන්නේ නැහැ. රූපයමයි මම. රූපය නිසා සතර ආකාර සක්කාය දිට්ඨියක් කියන කොට ඒ රූපං අත්තතෝ සමනුපස්සති වලි රූපය මම හරි රූපයෙන් අන්‍ය දෙයක් මම කියලා හරි ඒ තුල මම හරි මම ප්‍රවන්තයි කියලා හරි හතරාකාරකට එනකොට අපිට හිතෙනවා රූපය පැත්තක තියලා ඔන්න ඔය හතරාකාරي නැති කරන්න පුළුවන් ඒ වුණාට එහෙම දෙයක් නෙවෙයි ඔබ විස්තර කරලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ රූපය පිරිසිඳ දකින්න කියලා. රූපය පිරිසිඳ දකින්න. ඒ කියන්නේ රූපේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න. රූපය මොකද්ද කියලා හොයාගෙන යනකොට තමයි වැටහෙන්නේ රූපය අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, අවදී ධර්මතාවය කියන්නේ. ඒ කොටින්ම කිව්වොත් මේ රූපය අදාගස්සී රූපයක් පැනවිලා මෝඩකම මත අවිද්‍යාව ප්‍රස්තුන මම වතුරේ බල්ලව ගන්න ඒකයි වතුරේ බල්ලා ඒක අවිද්‍යාව ප්‍රස්තුන කියලා කවදා හරි දැක්කොත් ඒ මත්තමත දැක්කොත් අපි දන්නා රූපය කියන එක ඒ කියන්නේ අදාළම නැති එකක් අතගෙනම නැති ස්වභාවයක් නෙමෙයි ඕඩකම මත උපද්දගෙන අවිද්‍යාව මත උපද්දගෙන එතකොට දැන් ওই රූපේ මමද නැද්ද කියන ප්‍රශ්නේ අදාළයි කියලා තමයි රූපය පිරිසිඳ දකිනකොට පිරිසිඳ දකිනවා කියන්නේ රූපය අවිද්‍යාවපත්තියන් කියන තැනට එනවා නම ඕඩකම තියෙනකන් තමයි රූපයක් ගැන කතා කරන්න පුළුවන් කියන මාතෘකාව එතකොට දැන් රූපය ආත්ම දානාත්මද කියන ප්‍රශ්නෙම අදාළ නැහැ කියලා අපි. මේ විදිහටම වේදනාව හොයාගෙන යනකොට වේදනාව කියලා වෙනම ස්වභාවයක් කියනවා උකමම නෙවෙයි කියන කතාවනේ. වේදනාව කියන එකේ ප්‍රත්‍ය අවිද්‍යාව කියලා හම්බ වුණා. මොකටද තම තියනකම් වේදනාව. නවත්තුකේ බල්ලම තමයි. එකම තියෙන සංවතුරේ බලලා අන්න ඒ පස්යෙන් උපන් පච්චු පන්න බව හම්බ වෙනකොට මේ දැන් අන්න වේදනාව ආත්මද අනාත්මද කියන ප්‍රශ්නේ අදාළද ප්‍රශ්නේ වැරදි බව කියන දැන් රූපය කාගේද කියන ප්‍රශ්නේ වේදනාව කාගේද කියන ප්‍රශ්නේ වේදනාව මොකක්ද වේදනාව කාගේද රූපේ මොකක්ද රූපේ කාගේද ප්‍රශ්නේ වැරදි ඒ ප්‍රශ්නේ දෙකකුත් නෙමෙයි ඒ දෙකම එකයි ඒ ප්‍රශ්නේ අදාළ නැහැ කියන එක මම හිතන්නේ අර අවිද්‍යා පච්චේ සූත්‍රේ ලස්සනට පෙන්නනවා අනේ කරුණු ටික එතන මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති කියලා තිරුවන් සරණයි
ඔව් බොහොම පැහැදිලි රවි මාත්මයා මේ දැන් ඒගොල්ලන්ගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ සතර මහා ධාතුව නම් රූපණය වෙන්නේ ඒතකොට රූපස්කන්ධය කියන්නේ කොහොමද අදහස් කරන්නේ කියන එක ඒ ගැන ඔබ පුළුවන් නම් පොඩි විවරණයක් කරන්න
ඔව් අර කරුණම තේරුම් ගත්තා නම් ඒකයි මම කියන්නේ දැන් රූපේ කියන එක මොකක් හරි කියලා දාන්න සතර මහා ධාතුව මහා ධාතුව අල්ලගත්තාම එන ප්‍රශ්නේ ඕක. අකර මූලපරියාය සූත්‍රයේ තේනන්නේ සතර මහා ධාතුව කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවාම මඤ්ඤණ පුතක් යන එක මඤ්ඤණාව. ඒ වගේ මේ 31 තලෙම එතන පෙන්නගෙන යනවා. සත් මඤ්ඤණාව. නිවන කියන එක මඤ්ඤණාව. දැන් ඔහොම ගිහිල්ලා නිවන කාලෙද නිවන අනාත්මද කියන ප්‍රශ්නේ පුළුවන් ඒකයි ඔය පටවිය අනාත්මද කියන එකයි නිවන අනාත්මද කියන එකයි දෙකම ජාතිය ප්‍රශ්න මොකද මේවා අදාගස්සේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දැකලා ඒක ඒ කොටස වෙන් කර ගන්නවා සතර මහා ධාතු වෙන් කර ගන්න වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි වෙනම ගන්න පුළුවන් දෙයක් පටිච්ච සමුප්පන්න ස්වභාවයයි අවබෝධ කරගන්න තියෙන්නේ. එකයි ඒක පිරිසිඳ දකින්නවා කියන්නේ. ඒ පිරිසිඳ දැකීම තුළ ඔන්න මේ ප්‍රශ්නේ අදාළ නැති බව පේනවා. සතර මහා ධාතුව අනාත්මද? අපි කරන්න හදන්නේ සතර මහා ධාතුව ඉතුරු කරලා මම නැති කරන්න හදන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය මට්ටමින් ගත්තොත් මේ භෞතික ලෝකේ තියෙන අපි කොහේද ඉඳන් ඇවිල්ලා මෙතන ඉපදිලා. අපි මැරුණාට පස්සේ ලෝකේ විශ්වය ඉතුරු කරලා අපි යන්නේ. ඔන්න ඔයගේ concept එක. ඒක තමයි කර මිත්‍යා දෘෂ්ටියක්. يعني ලෝකයේ කියන එක පටිච්ච සමුප්පන්න ස්වභාවය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදවා ගැනීමක්මයි. ඒ මේ කියන ලෝකයකට අපි ආවස්සේ අතර මහා ධාතුව තියෙනවා. ඉතින් හරියව වෙනම ඉන්නවා. ඒක රූපය අනෙකක් මම අනෙකක් කියන ඒ මතය ඒ දෘෂ්ටිය. රූපයන්යි මම ආත්මය අන්යයි කියන එක ඒක සත්‍යයේ දික්තියමයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? රූපය පිරිසිදු දකින්න. රූපේ අනිත්‍ය සංඥාව වඩන්න. රූපය රූපස්ස සමුදය රූපස්ස අත්තකම් කියන ධර්මතාවය. තව විදිහට කිව්වොත් ඒ රූපේ පටිච්ච සමුප්පන්න. රූපේට තනියම පවතින්න බෑ. ඒ ප්‍රත්‍යයෙන් උපන්න ස්වභාවයක් ඒක. අච්චුප්පන්න ස්වභාවයක් කියන එක තේරුම් ගන්නකොට තමයි ඔය ප්‍රශ්නවලට උත්තර එනවනේ. ප්‍රශ්නේ වැරදි බව ඇතෙහි කියලා මට හිතෙනවා. පෙරුවන් තරණයි.
ඒ බොහොම පින් මං හිතන්නේ මේ කාරණා වැටෙන්න ඇති කියලා. එතන අපි අතරන්ට මේ තව ප්‍රශ්න තියෙනවා නම් දැන් යමු කරන්න කාලයයි. පෙරුවන් තරණයි.
පෙරුවන් තරණයි. පෙරුවන් තරණයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් සංකේතික ලක්ෂණ උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති ටිකස් සංයතන පඤ්ඤායිති කියලා අපි අහලා තියෙනවානේ. ඒක නිසා දැන් මේ ටිකස් කියන්නේ ඒක ගැන එක්කරම පැහැදිලි කමක් නැහැ. විශේෂයෙන්ම දැන් ඔය අද ස්වාමීන් වහන්සේ එහෙම පැහැදිලි කරපු විදිහට මේ සූත්‍රවල දැන් ගොඩක් අපි අහන විදිහට මේ දවස්වල පංචපාදනස්කන්ධය කන්දයක් නෙවෙයි අර පස් ආකාර ක්‍රියාකාරීත්වය විදිහට මේ දකින්නේ. ඒතර සම්මත දැන් ඒකට සම්බන්ධ කරලා ඒකට සම්බන්ධ කරලා මේ ඒකිතස්සන් සත්තම් පන්ති ඒක කොහොමද මේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් සර්? තේරුම් ගන්න.
ඔව් තේරුම් ගන්නයි මම ඉතින් ස්වාමීන් වහන්සේගේ දේශනා මත අහන්න බැරි වුණා. මේ මගේ අදහසයි කියන්නේ ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් සාමාන්‍ය හදන්න. පිටස්ස අයිනස්සන් කියන්නේක
අද මේ ස්වාමීන් වහන්සේ ඒ උපදෝපඤ්ඤායිටි එහෙම ඒ කතාවක් කිව්වේ නැහැ. එහෙම දේශනාවක් ඒක නම් එහෙම සඳහන් වුණේ නැහැ. අර පංච පදනස්කන්ධය තමයි විස්තර කරන්නේ මේ ඒ අර ක්‍රියාකාරීත්වයක් විදිහට. මට අර කඩින් ඉඳලා තිබ්බ ප්‍රශ්නයක් මම මේ මෙතෙන්ට සම්බන්ධ කරලා ඇහි ස්වාමීන් වහන්සේ උපාදෝ වයෝ ටිකස්ස ඒ ටික කොහොමද පැහැදිලි කරගන්නේ කියන එක තේරුම් ගන්න
ඕනේ. අංකත්තේ ලක්ෂණ දේශනාවල තියෙනවා. ඊමනම් දුක්ඛවේ පංකතස්ස සංකත ලක්ෂණානි කතමානි කියන්නේ උපාදෝ පඤ්ඤාති වය පඤ්ඤාති චිත්තපඤ්ඤතම් පඤ්ඤා. එතනේ සංකතේක ලක්ෂණ සක්ක. දැන් මේකේ අපිට කියා ගන්න පඤ්ඤායි. සංකතස් ඒ ලක්ෂණ තුන දෙන්නුම් කරනවා දකින්න පුළුවන් පඤ්ඤායි. කියන්නේ සංකත ස්වභාවයක් ගත්තොත් එහෙම ඒක පෙන්වන කරන ලක්ෂණ තුනක් තමයි අය පදින ගතිය. පදින ගතිය ප්‍රකට වෙනවා. කරනවා කියන්නේ ප්‍රකට වෙනවා. අඥායි. ඒ යම් කිසි ස්වභාවයක් ගත්තහම ඒකේ උපදීමක් ප්‍රකට වෙනවා. වය කියන එක විනාශ වීම නොහට ගන්න ස්වභාවයක් ප්‍රකට වෙන්න පුළුවන්. ඒ වගේම ඉතස්පානිය තත්තන් කියන එකේ තේරුම තමයි ඉතස්ප කියන පාලි වචනේ ඉන්නේ සිටි සිටි කියන්නේ අපි පැවැත්ම කියන එකනේ. අන්න ඒ පැවැත්ම කියන එක කතා කළොත් අන්න ඒකේ ගතිය තමයි අන්‍ය සත්ත්ව අන්‍ය ස්වභාව වලක පස් වෙන ගතියක් ප්‍රකට වෙනවා. අන්‍ය තත්ත්වයන් අන්‍යයි. අඥාති කියන්නේ ප්‍රකට වෙනවා කියන්නේ. ඒක ඒ අඥාති කියන එකේදී තේරුම් ගන්න ඕන ප්‍රකට වෙනවයි කියන්නේ ඇත්ත ස්වභාවය නෙමෙයි. ඒ ප්‍රකට වීමක්. ඔතන දැන් අපි සංකතයක් බාරගත්තු කෙනාට ඒ සංකතේ ඔන්නෝය ලක්ෂණ තුනක් දකින්න පුළුවන්. සිතමි දැන් අර ඉස්සෙල්ලා එකටම සම්බන්ධ කළොත් දැන් රූපය කියන්නේ සංකතයක්. ඔය ඒක විදිහට අපිට සංකත කියන්නේ ශරීරය කියලා රූපේ වෙන්න පුළුවන්. සතර මහා ධාතු මට්ටම නැත්නම් කෙස්සම් මට්ටමේ වෙන්න පුළුවන්. නැත්නම් පඨවිය කියන්නේ පඨවි ස්වභාවයෙන් වෙන්න පුළුවන්. දැන් පඨවිය සංකතයක්. ඒ රූපය කියන එක සංකතයක් කියලා ගත්තොත් මේ අපි දන්න මුළු ලෝකෙම සංකත. ඒක අර සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය කියලා තේරුම් ගන්න කියන්නේ. ඒයි කියන එක. ඒකයි ඒ සංකත ස්වභාවය දැන් අපි තේරුම් ගත්තා කියන්නේ යථාභූත ස්වභාවය දැක්කා කියන්නේ. අවිද්‍යා ප්‍රත්‍ය නිරෝධ ධර්මයක් කියලා දකින්න. සතර බල්ලගේ උපමාවට දාන්න දැන් අපි වතුරේ බල්ලා නිරෝධ ධර්මයක් කියලා දැකලා නැතිනේ. කවදාවත් හිතන්න බැරි දෙයක් ස්වභාවයක් කියලා. ඒ නිරෝධ ස්වභාවය දැක්ක කෙනාට තමයි අපිට හිතා ගන්න පුළුවන් අර බල්ලා ඉන්න මානසික. බල්ලක සංකතයක් තියෙනවා. සතර බල්ලෙක් ඉන්නවා. ඒකේ එයා සිතන නුවණින් බැලුවොත් එයාට ඉහිසු ප්‍රකට වෙන්නේ මොනවද? අතගත්තු ස්වභාවයක් ප්‍රකට වෙනවා. විනාශ වෙන ස්වභාවයක් ප්‍රකට වෙනවා. ඒ පවතින කාලයක් තියෙනවා නම් ඒකේ ප්‍රවැත්මක් කියලා යම් කිසි ස්වභාවයක් තියෙනවා නම් ඒකත් නුවණින් බැලුවොත් අඤ්ඤසත්ත්ව ස්වභාවය. අපි ලෝකෙටයි තිය අනිත්‍ය කියලා අපි කියන්නේ. දැන් අපේ ශරීරය කියන අපිට තියෙන එකක් වගේ පෙනුනට නුවණින් බලනකොට පේනවනේ මේක මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ගතියක් කියලා. දැන් ඒ අන්‍ය තත්ත්වවලට පත් වෙනවා මේ පොඩි කාලෙකදී නේ. දැන් තව ටිකක් වෙනකොට සාවිත් බලන්න ඒක මේ ලෝකෙට ප්‍රකට වෙන දෙයක්. අන්‍යය. ඔකයාට දකින්න පුළුවන් මෙන්න මේ වෙනස් වීම විපරිණාම ස්වභාවයේ තියෙන එක. හැබැයි දැන් දිචේ ඉරුම් ගන්න ඕන ඒක දැන් මම ඉස්සෙල්ලත් කිය ඒක ප්‍රකට වීමක් නිසා යථාභූත ස්වභාවයේ කියනකොට ඊට වෙනවා. මොකද අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනකොට අපි යථාභූත ස්වභාවය දැකලා කියන්නේ නිරෝධ බව. නිරෝධ ස්වභාවයේ මොකට සමත උපද්දගත්. හැබැයි ලෝකයාට ලෝකයාට කියනකොට අංකත ධර්මය ගත්තොත් අන්නේ ඒ කියන්නේ අවිද්‍යාව මේක හැදුවක් කියලා හිතන්නකො. ඒ සකස් වෙන ගතිය. ඒ ගතිය තමයි රූපණේ වේදනා සංඥා සංකාර විඥාන පහම තියෙන්නේ. විඥාණය කිව්වත් ඒක අවිද්‍යාව මතනේ. නැත්නම් පවතින ස්වභාවයන් නෙමෙයි උපන් කියන එකනේ. බැ අපි විඤ්ඤාණය කියන එකේ ලක්ෂණ ටික බලන්න ගියොත් අර අන්න අර තුන ප්‍රකටයි. කියන්නේ සංකතේක ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. වාද වය පිටස්සාඤ්ඤතත්. ඒක රත්න සුලාඤ්ඤතත්. ඒක කර් ස්වභාවයක් කියලා කියන්න බෑ. අන්න ඒක. ඉතරිනාම වචනේ වගේ ගන්න පුළුවන්. අන්නේ අන්‍යාකාර ප්‍රතිම තමයි ප්‍රකටන්නේ. ඒක අර පූර්ව ප්‍රතිපදා නැත්නම් ලෝකෙට අයිති අනිත්‍ය කියලා කියන ස්වභාවය වගේ කියලා මේ ඉතිහාසයයි අඥායි සංකල්ප. හැබැයි ඒක හරියටම ඒ කියන්නේ ස්වභාවිත හරියට ප්‍රකට වෙන්න සෑහෙන නොනක් අපිට හිතන්නේ මේවත් කියන ස්ථිර දේවල් විදිහට සාමාන්‍ය ලෝකෙ අයිති මට්ටමේකත් නැත් කියන්නේ නේ වෙනස් ඒකක් කියන මත්තම දකින්නත් ප්‍රඥාවක් ඕන වෙනවා. හද ඒක ලෝකෝත්තර දර්ශනයක බලනකොට මේ සංකතේ ගැන නෙමෙයි කතා කරන්න ඕන. සංකති ප්‍රතිච්ඡ සම්පන්නයි ප්‍රත්‍යං උපං කියන තැනට යනවා. එරුවන් සරණයි
සර්. ඒ කියන්නේ දැන් සංකතය කියන්නේ අපි දෙයක් කියලා ගත්ත දීක නම් අපට අර ලෝකයේ එක පේන විදිහට ඒ අන්‍යගත ස්වභාවය දකින්න පුළුවන්. දැන් අතන මේ ක්‍රියාකාරීත්වයේ විදිහට ගත්තොත් විඥානයේ සකස් වීම විඳීම ඒ වගේ ඒ ක්‍රියාකාරීත්වයක් නිසා ඒ අන්‍යගත ස්වභාවයේ දකින්න ටිකක් අමාරුයි රදිනේ සර්.
ඒක දකින්න ඕන ඒක තමයි.
එතකොට
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අපහු ගත්තාම සංකාරනේ කජනීය සුත්‍රයෙන් සංකතං අපි සංකරොන් ප්‍රති සංකාරෝ කියලා. එතකොට ඒ සංකාරේ ප්‍රකට වෙන්න ඕන ඔය ලක්ෂණ. ඒකත් අපි සංකාර කියන එක අවිද්‍යා ප්‍රත්‍ය කියන තැන දැක්කොත් එතකොට තමයි ඒක ඉක්මවාය. ඒ පටිච්ච සමුප්පන්න බව. හැබැයි මේ සංඛාරේ ලක්ෂණ මොනවද කියලා ඒ සංස්කරණේ වෙන ගතියේ ලක්ෂණ ටික බැලුවොත් ওই ලක්ෂණ ටික තමයි ප්‍රකට වෙන්නේ. සංස්කරණේ යථාභූත ස්වභාවයකට අවිද්‍යාවපත්ය. අපි දැන් රූපණේ මොන වගේද කියලා ප්‍රශ්නයක් අහනවා. රූපණේ රූපණේ කියලා කියන මොකක්ද ඒ රූපණේ කියන්නේ? අන්න ඒ වගේ. يعني වේදනා ගතිය මොන වගේද කියලා විස්තර කරන්න පුළුවන්. ඒ විස්තර කිරීමේදී අන්න ඒ ලක්ෂණ ටික තමයි අඥාය කියන්නේ. ඒකේ යථාභූත ස්වභාවය දකේ මොන අපහුව සංකතයි ප්‍රතිච්ඡ සම්පන්නයි අවිද්‍යාවත් කියනක ඒ එකක් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා ඒක ඒක පිරිසිඳ දැකීම කියන්නේ යථාභූත ස්වභාවය අවබෝධ කිරීම තුළ තමයි ඒකෙන් එතර වෙන්නේ. එතර වෙනවා කියන්නේ ඒක ගැන ආයේ කතා කරන්න බැරි වෙනවා. ඒක ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ ওই ලක්ෂණ තුන තමයි ප්‍රකට වෙන්නේ.
එහෙමයි සර්. පැහැදිලි. මම හිතන්නේ දැන් ඒක විඳීම ගැන නම් ඒක අපට වැඩිපුර මේ දැනගන්න දැන් ඒ කියන්නේ සමාධි මට්ටමක ඉන්නකොට ඒ කිසි වේදනාවක් අපමර ඒක වෙනස් වීම හොඳට සියුම් විදිහට සිහි යොමු කරලා පුළුවන් නේ. මම හිතන්නේ ඒ හැම ඒක ඒ වෙන්න ඇති පිටස්සන්නේ කියන ස්වභාවය නේද සර්. මට නිකන් හිතෙන්නේ
ඒ විඳීම දැන් අන්න සමාධියකින් ඉන්නකොට ඔන්න රිදීමක් ආව නැතිලා කියලා හිතමුකෝ. දැන් ඒ විඳීම අපේ විඳීම පිරිසිඳ දැක්කද බුද්ධලේකුට තියෙන විඳීමක් දැක්කද අනතන හරි තියෙන තැන
ඒක සපුද්ගලේකටනේ
අන්න.
ඔව් දැන් සමාධියක් වෙනස දැනගන්න පිතස්සාඤ්ඤසත්ත කියන එක මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැන් අපිට ඕක අහුවෙලා තියෙනවා ඕනතරම්. නමුත් අර ඒක අඳුරගෙන නැහෙනේ. ඒකද කියලා තමයි මට මේ ටිකක් ස්ථිර කරගන්න ඕන උනේ. මේ විදිහට ඒක ටිකක් පහසු වගේනේ.
ඒ පහසු අපි ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ඒ පහසුෙන් ගන්න එපා කියලා මම කියන්නේ.
ඒකත්
කියනවා මමත් තියෙනවා. ඒක ඒක ලෝකෝත්තර දර්ශනේ.
දැන් අපි ඉස්සර කරේ එහෙමනේ.
ඒක තමයි.
ඔව් දැන් අපි
විඳීමට පහසුයි. ඔව්. ඒකෙන් තේරුම් ගන්න ඒ විඳීමට දැකපු විදිහ අනිත් එකට දාන්න යන්න එපා. මොකද ඒක වැරදි. ලෝකෙට අයිති දැක්ක. ඔව්. ඒ දැක්කම නෙවෙයි ඒවා ඉස්මාවෙන්ම දැක්ක නෙවෙයි.
ඔව්. පූර්ව ප්‍රතිපදාය කියලා ඉස්තර හිතුවේ.
අපිට දැන් පහත් වී කියලා හිතෙනකොටම ඔන්න මම රින්ගුවයි දැන්. අන්න මේක කියලා කියනවා. ආයෙත් වස්තු කරන්න. ගහම හොයද්දි ඒක අවබෝධ වුණා කියලා හිතෙනවා නම් එතනම වැරද්ද. වැරද්ද. ඒ ලෝකේ කායික ප්‍රශ්නේ අපිට ලෝකෝත්තර දර්ශනයේ ඉවෙන් මම වැරදි කියලා දකින්න.
වෙනස් විදියට දැන් අපි ඒක කියන්නේ ආයතන වෙන් කරලා ආයතන හඳුන වෙන් වෙන වශයෙන් හඳුනාගෙන කොහොමද ඒ දැනීම කය දැනීමක් විදිහට රේ පැත්තට දැන් අපි ආරජ්‍යත් පැත්තට අරගෙන ඒ ඔස්සේ මේ සමුදේ පැත්තට දැන් අපි යොමුක වෙමු වෙන්නේ සිහිය නුවණ යොමු කරන්නේ දැන් ඉස්සර කරපු විදිහට මම මේ අහුවේ සාංගත නිකන් අර ඒක උදාහරණයක් වශයෙන් මේ ඉදීමේදී ඒ කිත්‍රාස්ස කියන ස්වභාවය අපි ඒක අද්දකලා තියනවාද කියලා එහෙම කියලා ඒක දැන් අස්ත්‍රමික වැරදි ඒක වැරදක් නැහැ ලෝකේ මස්තම දැන් ඒක අපි නොකල ඉතින් දැන් අපි කරන්නේ අර විදිහ ඒක එහෙම කියලා දීලා තින්නේ ඇතුළත බැලීම සමගේ ඉන්දියක
දැන් බලන්නේ එතකොට කයක් තියෙනවා කයට වේදනාවක් දැනෙනවා කියලා.
ඒක දැන් බලන්නේ මේ කයේ මේ දැනීමේ හැකියාව අර ඒ විදිහටනේ මූල ස්වභාවය. දැනීමේ හැකියාව නිසා අපිට මේ දැනෙනවා. මිසක් අර අර ඇති වෙලා නැති වෙලා යන විඳින්නේ ස්වභාවය පස්සෙන් යන්නේ නැහැ නේද? ආයතන විදිහටනේ ඒක ඊට පස්සේ හිතින් දැනගන්නා මොන විදිහේ එකක්ද කියලා මේ මේ
අනේකයි
හය ඒක කරා ඒ විදිහට තමයි ඉතින් දැන් තේරෙන විදිහට නම් බලන්නේ
ඔව් එල්ලකී කයට කතනේ දැනීම් තියෙන්නේ මතනේ ඒ අරස්තේ ගන්න
ඒ හා මේ මත ටිකක් අරදින් දැකි මේ වචනේ ඔව් දැන් බලන්න අපේ ආයතන වෙන් කරලා මේ අර දැනීමේ හැකියාව ඒ විදිහටනේ ඇසීමේ හැකියාව දැකීමේ හැකියාව අර ඒ විදිහට මේ දැන් මේ
ඔය ඉස්සෙල්ලා ප්‍රශ්නේදී අර කය ගැන අහනකොටත් මතක් කළේ ඒකට ඒ කය විසින්ද දැක්ම තුල කය ගැන කතා කරන්න බැරි
වෙනවා.
පටිච්ච සම්පන්න. එතකොට අයට දැනෙන වේදනාව කියුව කර වතුරේ ඉන්න බල්ලට දැනෙන වේදනාව ගැන කතා කළා වගේ.
එහෙමයි. ඒ කයක් අපි හදාගෙන ඒක වැඩිය සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රත්‍යයෙන්.
ඔව්. ඒ කියන්නේ කය සංකස පටිච්ච සම්පන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බව දැක්කේ. ඒ වගේම වේදනාව සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යාව ප්‍රත්‍ය. ඒ ඔක්කොම සංඛාර. සංඛාරවල පොදු ලක්ෂණ ටික. සංඛාරයේ ගත්තොත් සංඛාරී ලක්ෂණ. දැන් අපි ඇයියෝ තේරුම් ගන්නෙ සංඛාරය ඉක්මවා යන. සංඛාරය කියන්නේ අවිද්‍යාව මත අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ධර්මයි. ඔතේ සංඛාරී ඉතුරු කරගෙන ඒක ලක්ෂණ කතා කළාට හරියන්නේ එහෙමයි මොනිටර් සංකාරකීයනේ එතන ඉතද හොයන්නේ මේවෙන් එතර වෙන්නේ එතර වෙන්න කියනකොට ඒක මොකද ඉතුරු වෙන්න බෑ කාර්ය විද්‍යාපත්‍යම් බවමයි අවබෝධ
වෙනවා
බවමයි අවබෝධ වෙනවා ඒ සංකාර ස්වභාව පහක් තමයි අපි ඔය වෙන් කරගන්නේ උප්පනේ වේදනා සංකීර්ණ සංකාර විඥාන පහේම පොදු ලක්ෂණ සංකතද
එහෙමයි
සංකත ගතිය තේරුම් ගන්න ඒක ඒකට සරවා බෙන්තර කර අරුප්පනේ මෙහෙමයි වේදනාව මෙහෙමයි කියන්නේ සහන සංකත සංකරණයක් කියනවා සංඛාර ස්වභාවය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍ය
එහෙමයි එහෙමයි සර්
අපත්‍ය සංඛාර වෙන ස්වභාවය
දැන් මම හිතන්නේ රවි මාත්‍යා මම අර ප්‍රකට වෙන ප්‍රකට වෙනවා කියන කාරණේ තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට අට්ටිට ඒක අපහසු වෙන්නේ තේරුම් ගන්න. අර පඤ්ඤායති කියන එක ඒක සමුන්ත ප්‍රකට වෙනවා කියලා ගන්නවා මම හිතන්නේ ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ ගොඩක්. ඒකවසන්නයි.
ඔව් පඤ්ඤායති කියනකොට තමයි අර පුද්ගල හැඟීම කියනවා. ඒක තේරුම් ගන්නම තමයි මම හිතන්නේ සංඥායති වචනේ කියන්නේ. ඒකට ඒක ලෝකෙට අයිති. සංඥායති. විතස් සංඥාදත් සංඥායති. උපාදෝ සංඥායති. දැන් අපි උපාද වය කියන එක ඇත්තටම අතගත්ත නැති වුණා කියන එකෙන්නේ. සාමාන්‍යයෙන් හිතන්නේ. අපි පටිච්ච සමුප්පන්න ස්වභාවයේදී තේරුම් ගන්න ඕන මේ හත ගන්න විදිහයි හත නොගන්න විදිහයි.
එහෙමයි.
හත ගන්නේ මෙහෙමයි හත නොගන්නේ. ඒත් හත නොගන්නේ කියන එක යන්න පුළුවන් ඔන්න ඔය නිරෝධය කියන එකත් එක්ක. එතන හත නොගස්ස ස්වභාවය තමයි අවිද්‍යාව ප්‍රත්‍ය. හතදර.
එහෙමයි. කහදී
ඒක කියනවා කියන්නේ නොකන්න බවනේ.
එහෙම. කියන මේ ඔක්කොම නිරෝධ ධර්ම මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර කරගෙන දැන් ඒකනේ අපි දැනගන්න ඕනේ. ඒතත ඔය අර කතාව ලෝකිත ලෝකෙ මට්ටමේ කතාවක් ඒක ඇත්තම වැඩක්ම නැහැ. ඒක දැන් අපි හිතනවත් නේ ඒක ඒ බව තේරුම් ගත්තාම ඇති. අපි දැන් කරන්න ඕන වෙන දෙයක් නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ සියලුම නිරෝධ ධර්ම මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර කරගෙන ඉන්න ඒකනේ තේරුම් ගන්න ඕනේ. ඒක ඉස්ස පැහැදිලි.
ඒ අදහස් එන්නේ ඒ කියන්නේ අපිට ඒක අයින් කරන්න නෙමෙයි. ඉවෙන් අපි තේරුම් ගන්න ඕනේ සංකල්පනායි.
මම අර ටිකක් අර ඒ වචන පද ටිකත් එක්ක මේකෙන් කොහොමද මේකටම ගැලපෙන්නේ කියලා මම පැහැදිලි කතියක් තමයි තිබුණ දැන් ඒක පැහැදිලි කරලා දුන්නා ඒක හොඳටම ඇත්තටම හරියට වැදගත් අර ඒ ලෝකම ලෝකිත පේන මත්තම එකක් ඒ කියන්නේ තියෙන එක ඒ පිටස්ස කතන්දරේ මේක පැහැදිලි වුණා ඒක පැහැදිලි කතිය හොඳයි
අපි තව කෙනෙකුට අවශ්‍ය මේ අවස්ථාව දෙමු. මේ තව කවුරු හරි ඉන්නවා නම් ප්‍රශ්න අහන්න ලැබි මාත්මෙන් මේ වෙලාව අවස්ථාව කරගන්න. තේරුම් ගන්න.
අපි ඔය මෙතන තිරසම හිතන්නේ සනතුරාද ආකාශ්‍යාවි ඉන්නේ ඇති. එතෙන්දී හරියට පැහැදිලි කරන්න බැරි වුණා අපි ප්‍රශ්න මතු කරන එක කරන්නේ දැන් දහම හොයන්න අවශ්‍ය වෙන්නේ Tamanth ප්‍රශ්න මතු වෙන්න. කියන්නේ දහම් කරුණක් කියනකොට පැහැදිලි කියලා කියපු ගමන් අපිට ප්‍රශ්න නැහැ හිතන්න දෙයක් නැහැ තේරුණා කියනකොට. අපිට එන්න ඕන ප්‍රශ්නම එන්න ඕන දැන් මේ අට තේරුණ විදිහේ මොකද්ද අඩුවක් හාමුදුරුවෝ පෙන්නන්නේ වෙන පැත්තක්. එතකොට හිතන්න විමසන්න මේ පුරුදු වෙනවා. ඒ එතනින් තමයි අර හිතන්නේ ස්වාමීන් වහන්සේ රචනයක් මතු කරන්නේ පටිච්චසමුප්පාදෝ කියලා. ඒක ප්‍රශ්න කරන විමසන ගතිය එන්නේ මොකක් හරි අපහෙදෙලි බවක් වැටහෙන්න ඕන මං හිතන විදිහට වඩා මොකද්දෝ තියෙනවා. අන්න එතකොට ඒක විමසන. ඒ විමසීම ඊළඟට යෝනිසෝ මානසිකාරය වෙනවා. මොකද අපි අනේ බුදු සජනන් වහන්සේ පෙන්නපු පැත්ත. අපිට මේක තාම මේ මොකද්ද ගැටලුවක් තියෙනවා. අපි හිතන විදිහේ. අපි හිතන විදිහ වැරදි. සාමතෝ පෙන්නන්නේ වෙන විදිහක් කියන එක. අතන්දීර රූපය වගේම තමයි දැන් රූපය අනාස්තයි කියලා රිස්සෙල්ලා අහපු ඇලුව තියෙන්නේ අපි රූපය කියන එක පිහිටෝල ඉදර වෙලා තමයි අපි ඉතුරු පිට කරන්නේ. අර කතා කරන්න ගත්තේ ආහාර ප්‍රත්‍ය කියන ආහාර ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපි ඔක වරද්දගෙනමයි තියෙන්නේ ලෝකෙට අපි ගන්නේ. අපලින් ආහාර කියනකොටම ඒ බුදුහාමුදුරුවෝගේ ඒක අර්ථයේ හැමම අනිත් පැත්ත ගහලා තියෙනවා. දැන් අපිට හිතන්නම මේ ආහාරයේ තියෙන්නේ අපිට කන්න තියෙන දේක් කියන පැත්තෙන් ගත්ත ගමන් අර්ථය විකෘත වෙනවා. ආහාරය කියන්නේ යමක් ගැන ආන අර්ථයක් නිසා අපි ඉන්න නිසා ආහාරය තියෙනවා නම් නෙවෙයි. ඒකමයි තව විදිහකට මේ රූපය කියන තැනක අපි පහළ වුණා වගේ සතර මහා ධාතුව තියෙන තැනකට අපි පහළ වුණා කියලා හිතනවා නම් ඒක ලෝකෝත්තර දර්ශනේ වෙන්නේ නැහැ. රූපය පිහිටෝල ඉවරයි. ඊට පස්සේ තමයි මම ගැන හොයන්නේ. එය රූපේ හත් ගැනීමමයි මම හතගෙන. මේ දෙක දෙකක් නෙවෙයි. වේදනාවේ හත ගැනීමමයි මම හතගෙන. චේතනා සංඥා සංකාර විඥාන කියන පහමයි මමයි. ඒකේ ඒ වයින් පරිබාහිර ස්වභාවයක් නෙමෙයි. ඒ ස්වභාවය අක්කයිද කියන තැන තේරුම් ගන්න ඕන. නැත්නම් යන්නේ මම රූපණය තේරුම් ගන්න යනවා. ඒකට රූපන වේදනා සංඥා සංකාර විඥාන වෙනම කියන ඒවා නෙමෙයි ඕවමයි මම ඕකමයි ඒ ටික පිරිසිඳ දකිනවා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දකිනවා කියන්නේ මම පිරිසිඳ දකිනවා කියන්නේ සක්කාය දිට්ඨිය දකිනවා. සක්කාය දිට්ඨිය දකිනවා කියන තැන තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා නම් දුරු වෙනවා. මම මේක අවබෝධ කරනවා කියන පැත්තෙන් නෙවෙයි. අවබෝධ කිරීම තුළ මම පිහිටන්න බැරි වෙනවා. මම කියන එකට අර්ථයක් යෙදෙන්න බැරි වෙනවා. නිරෝධ ධර්මයක්. කියන්නේ. ඒ හොයන හොයන විදිහ ඒ වෙනස් වෙනවා. දරුවන් කරන්නේ
තේරුම් සරණයි සවි මහත්මයා රූපය රූපණය කියන එකේ එතකොට ඒක මේ අජ්ජත් රූපේට බහිද්ද රූපේට දෙකටම අදාළ වෙනවද නැත්නම් බහිද්ද රූපයට පමණද කියලා නියම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද තේරුම් සරණයි.
දැන් හොයන්න අජ්ජත් රූපේ කියන්නේ මොකද්ද බහිද්ද රූපේ කියන්නේ
අජ්ජත්දන පෙනීමට නම් අජ්ජත් කියන්නේ ඇහැ චක්කායතනේ බාහිර රූපය මේ මොකක් හරි බාහිර රූපය කියලායි මම හිතාගෙන ඉන්නේ පෙරුවන් සරණයි.
ඔව් එතන ඒ තමන් පිටං ඉන්න තැනින්ම පටන් ගන්න. එතකොට දැන් සේන රූපය බාහිර එදන්නේ අජ්ජත් ඇහැට හත අරමුණු වෙන්නේ බහිද්ද රූප. එතකොට ඔය රූප කියන්නේම අපහු රජ්‍යත් හරි බහිද්ද හරි රූප කියන්නේම ඒවයි ලක්ෂණ ටික මොනවද? විද්‍යා ප්‍රත්‍ය. එන්න තැනට එනවා. එතකොට අපි රූපය හදලා ඊට පස්සේ මේක ගැන හොයන්න ගියොත් එතකොට ලෝකෙට අහුවිලා ඉන්නවා. අහිත රූපේ නම් බහිත රූපේ තරස්ුනේ කොහොමද? අජ්ජත් රූපේ නම් අජ්ජත් රූපේ අකස්ුනේ කොහොමද? එතනම අවිද්‍යා ප්‍රත්‍ය අහුනොත් තමයි මේකේ ඇත්ත දකින්න පුළුවන්. අවිද්‍යාව මතමයි අජ්ජත්ය. අවිද්‍යාව මතමයි බහිත්ය. අවිද්‍යාව නැතුව අජ්ජත්ය යනවත් බහිත්යක් යනවත් කතා කරන්න බෑ. දැන් ඇත්තේ හරි බාහිරයේ හරි තියෙන්නේ අවිද්‍යාව. සාධාරණකම. මොකද ඇත්තවහිත දෙකට විතරන්නේ 11 ආකාරයකම තව. දුර ළඟ තියෙන්නේ අවිද්‍යාව. අතීත අනාගත වර්තමාන තියෙන්නේ අවිද්‍යාව. ඒක ලෝකෙටයි සිදේවත්. ඒ ලෝකය කියන එක හැමතිස්සෙම සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවත්. පුරම තමයි අර දැන් මම ඉස්සෙල්ලා කිව්වා ආහාර ප්‍රත්‍ය කියන්නේ ශෝකමයි. කර්ම ප්‍රත්‍ය, සංහා ප්‍රත්‍ය, ක්‍රියා ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍ය අපිට තේින්නේ නැහැ. ඒක තමයි මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක පච්චුප්පන්න. පච්චුප්පන්න කියනකොට ප්‍රත්‍යයෙන් වෙන් කරන්න පුළුවන් දේවල් අජත්ත කියනකොටම අවිද්‍යාව. අහිද්ද කියනකොටම අවිද්‍යාව. ඒකට අජත්ත රූපේ සිවත් බාහිද්ද රූපේ සිවත් ඒ රූපන ස්වභාවය. රූපන ස්වභාවයේ ඇත්තෙහි ඇති දැක්කේ නැති නිසා ඒ යථාභූත ස්වභාවයේ දැක්කේ නැති නිසා දෙපැත්තක් කතා කරන්න පුළුවන් වෙලා. දුක්ඛණය කියන එකේ ඇත්ත ඇති ඇති දැක්කේ නැති නිසා දෙපැත්තක් කතා කරන්න පුළුවන්. දැන් ටිකක් හිතන්නකො බලන්න. එරුවන් සරණයි.
එරුවන් සරණයි සල්මාත්‍යා. ඒ කියන්නේ මේ දුක්ඛණය කියන්නේ ලෝකෝත්තර ස්වභාවයක් කියලාද නිකන් තේරුම් ගන්න ඕන? එහෙමද කියලා පොඩ්ඩක්
ඔය එකක්වත් ලෝකෝත්තර නෙමෙයි ලෝකෙ. විස්පනය, වේදනාව, සංඥා, සංකාර, විඥාන. එතකොට ඒකේ ඒකෙන් පුළුවන් ලෝකෝත්තර දර්ශනයට එන්න මේවා මොනවද? සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යා ප්‍රත්‍ය. ඒ පටිච්ච සමුප්පන්න බව දැකීම. පටිච්ච සමුප්පන්න බව දැක්ම ඉල තමයි ලෝකෝත්තර දර්ශනය. පටිච්ච සමුප්පන්න බව දැක්ම කියනකොට කරුණෝ හතරක් යන්න ඕන. ඈති කල්ලි නෑ මේ මස්නේ ප්‍රති ඉදං හෝති කියන ධර්මචාරය. පච්චුප්පන්න බව. එතනම ඒ නුවණ යෙදෙන්න ඕන මස්නේ අත්ති ඉදං හෝති කියන. මේ නිරෝධේ ඥානයට. ඒ ඔය පහමයි ලෝකේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔය පහමයි දුක. ඔය පහමයි ප්‍රත්‍යය. ලෝකෝත්තර කියන්නේ ඔය පහ අදාළ නැත්නම් ලෝකෙන් එතර. එරුවන් සරණයි.
බොහොම පින්කාරී මාත්‍ය තෙරුවන් සරණයි. තරමක් දුරට තේරුණා. තව ටිකක් හිතලා බලන්න ඕනේ. තෙරුවන් සරණයි.
හොඳයි, තව ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර යොමු කරන්න. බොහොම සුළු වෙලාවයි තියෙන්නේ, තව නැඩි 8ක් විතර ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අවස්ථාව කරගන්න. එතන සර්ණයි. මම හිතන්නේ ප්‍රශ්න ඇති, නමුත් මේ සමහර වෙලාවට දීර්ඝ ප්‍රශ්න වෙන්න පුළුවන් මේ ඒක නිසා මම හිතන්නේ සමාජලාවට මේ බොහොම සුළු වෙලාවක් තියෙනින්ද අපිට මේ ගැන කතා කරන්න.
ඔව්. ඒක දැන් මහත්තයා මම අර පුස්තක් මතක් කරන්න මම ඉස්සෙල්ලා කියන්න හදපේ කර ආහාර ප්‍රත්‍ය කියන එක. දැන් ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අපහසු වෙලා තියෙනවා ඒක හොයන්න ඕන. අපිට හිතන්නේ දැන් මම ඉන්න හින්දා මට ආහාර තියෙනවා. අපේයි හින්දා යට ආහාර තියෙනවා. ඒක බලෙන්ක ආහාර තියෙන මත්තම. ඒකම මේ සුධාම්දුර පෙන්නන්නේ අපේයි පැවැත්ම ඉන්නේ ආහාර. අපේයි පැවැත්මට නූපන් සත්වයට අනුග්‍රහ පිණිස ආහාර කියනකොට සත්‍යයක් වෙනම ඉන්නවා, ආහාරය වෙනම ඉන්නවා කියන තැන බලන්න එපා. එහෙම බැලුවොත් වැරදි. ආහාරය තමයි සත්‍යයගෙන ඉන්නේ කියන අර්ථයෙන් බලන්න. ආහාරය තමයි සත්‍යයගෙන ඉන්නේ. දැන් මෙතන අපේ රූපය තමයි සත්‍යය කියන්නේ. එතෙන් ගන්න එපා රූපේ ඉස්සෙල්ලා තියෙන සත්‍යය පස්සේ පහළ වෙනවා නේ. අපි රූපය පහළ කර ගැනීමමයි සත්‍යයගේ ඉපදී. මේ රූපණය කියන එක දැන් අපිට හිතන්නේ يعني මම වෙනම ඉන්නවා රූපණය වෙනම තියෙනවා එහෙම රූපණය නොදන්න කමමයි සත්‍යය කියන්නේ රූපණය ඇත්තටි ඇති නොදන්න කමමයි මම වේදනාව යථාභූත ස්වභාවයේ පිරිසිඳ අවදැකීමමයි මම. ඒගොල්ලේ සංඥාවට සංකාරිත විඥානය. විඥානයේ ඇත්ත නොදැකීමමයි මම. විදිහට තේරුම් ගන්න. ඒවා පටිච්ච සමුප්පන්න බව අපිට පේන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බව පේන්නේ. ඒකට ඒවා බාර අත්තා කියන්නේම මම. සත්‍යය. ඒක මම ඉන්න හින්දා ඔය ටික කියනවා කියන පැත්තකට නේ මට මේ ටික කියනවා. ඒවා ගැන කතා කිරීමමයි මම. ඉදි ගැනීමමයි මම. ඒවා ඉදත් ගැනීමමයි මම. ඒ ටිකමයි ඔය සංහාව එක එක වචන වලින් කියන්නේ ඔය ටිකම තමයි. අවිද්‍යාව සංහාව උපාදානෙ දුක රෝණ තැනක තියෙන ඔය කියන්නේ. ඔගේ සත්‍යයෙන් එතන අපියර. ඉතන විදිහ මට මේවා තියෙනව නෙමෙයි මේවා කියන්නේම මම. අය එන පෙස්තෙන් එහෙම බලන්න පුරුදු වුණොත් මේක තේරුම් ගන්න පහසුයි කියලා. සිරුවන් සරණයි.
මං හිතන්නේ අවිමාත්මයා මේ කාබලික ආහාර කියනකොට තමයි ඔය විශේෂයෙන් ඔය ප්‍රශ්නේ එන්නේ ඔය සතර ආහාරවල. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් මං හිතන්නේ ඒගොල්ලන්ට තේරුම් ගන්න විශේෂයි. සිරුවන් සරණයි.
අර්ධං කබලික ආහාර කියන්නේ අපිට හිතෙන්නේ මේ කනබන ආහාර මේ කනබන ආහාර විතරක් නෙමෙයි ඒක පොදුවේ නේ රූපය කියන එකම ගන්න. ඒ කියන්නේ රූප අපිට කියනවා නම් මේ බාහිර රූප වෙන්න පුළුවන්. ශරීර රූපේ වෙන්න පුළුවන්. ওই රූප කොහම බලන්න මේ ආම භූමියට අයිති දේවල් නේද? ආම භූමියේ තියෙන වස්තු නේද අපි රූපේ කියලා ගන්න. රූපේ කියලා මොනවා හරි ගත්තා නම් ඒ කාම භූමිය සකස් වෙලා. එතකොට ඒ කාම භව සකස් වෙලාමනේ ඒ භවයේ තියෙන ස්වභාවය. ඒකනම අම කාම භූමිය සකස් වුණා කියන්නේ කාම භූමියට සත්‍යය පහළ වුණා. ඔවලේ. ඒ කියන්නේ ඒකෙන්මයි සත්‍යය ගෙන එන්නේ. ගෙන එනවා කියන්නේ අමුතුවෙන් ගේනවා නෙවෙයි ඒ බවමයි සත්‍යය කියන්නේ. ඒකට ඒ ආහාරය සත්‍යය ගෙන එනවා මිසක් සත්‍ය ආහාර ගේනවනේ. සත්‍යෙත් ඉන්නා මෙයාට කන්න තියෙන දේවල් තමයි මේ කියන්නේ. ඉතින් බලන්න ඒ ආහාරය කියන්නේ සත්‍යය. එතකොට තමයි තේරෙන්නේ ඇයි ආහාරයේ කුමක් ප්‍රත්‍යෙන්ද කුමක් නිදාන කොටගෙනද සංහාව. සංහාවෙන් ආහාරය සත්‍යය. සංහාවෙන් ආහාරයෙන් සත්‍යය. සංහාවෙන් අවිද්‍යාව. අවිද්‍යාවෙන් තණ්හාව, තණ්හාවෙන් ආහාරය, ආහාරයෙන් සත්‍යය. දැන් මේවා කාලපරතරයකට නෙවෙයි. අපි අර හිතන විදිහේ වෙනසක් වෙන්න ඕන. අපි යෝග අනිත් පැත්තට නේද? සත්වයා ඉන්න ඕන, එයාට තමයි ආහාර තියෙන්නේ. ආහාර ඊළඟ එක කියන්න ගියාම පැටලෙනවා. ආහාර කොහොමද සංහාවෙන් ඇති? අපිට තියෙන ආහාරයකට තණ්හාවක් ඇති වෙලා මිස තණ්හාවෙන් කොහමද ආහාර ඇති වුනේ කියන එක ප්‍රශ්නයක් නේ. හැබැයි බුද්ධ දේශනාව තණ්හා ප්‍රත්‍යයෙන් තමයි ආහාර. තේරුම් ගන්න මේ බලින්ක ආහාර කියනකොටම මේ කාම භූමිය කියන ස්වභාවය මේ ඉදීමම ඒ බලින්ක ආහාර කියන ඒවා උපදින්නේ කොහමද? කාම භූමිය. කාම භූමිය ඇති වෙන්නේ ඒ බව ඇති වෙන්නේ මේ තණ්හාව. තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව. ඒකක්වත් වෙන් කරන්න බෑ ඒකකට. අනේ ඒ වගේ අරසකින් අපිට ටිකක් බලන්න පුරුදු වෙන්න. ඊළඟ සැරේ නම්
දැයි මම හිතන්නේ අද දවසේදී අපි කාලේ අවසානයි. මම හිතන්නේ ඉතාමත් අරබර සහ මම හිතන්නේ ස්ටෑන් ප්‍රශ්න වලට උත්තර ලැබුණු මේ ධර්ම සාකච්ඡාවක් වුණා. I think අදත් ඒ සියලුම අපි රැස් කරගත්ත පුණ්‍ය සම්භාරය රවි මාත්‍යා ඒ නමින් මේ පරිලව ගිය කවුරු හරි ඉන්නවා නම් ඒ සියලු දෙනාටම දේවම් පිකුරුරයන්ට අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබතුමා ඉතාමත් කෙටි කාලෙකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ කරගන්නා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවන් සර්ණයි.
හරි. මගේ අවස්ථාවක් ලබා දුන්න ගායන මහත්මයා ඇතුළු තුලාන මහත්මයා ස්වාමීන් වහන්සේ වගේම ආදී ධර්මයේ අපි සොයන්න යොමු කරන නෝතම නැතිනම් අනුමෝදන් වෙලා මන් ධර්ම අවබෝධයේ තියෙන තමයි පුරාසනා වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. සර්වම් සරණයි දෙනා තමයි.
සාදු සාදු සාදු.
සර්වම්
සරණයි.
සර්වම් සරණයි.
සර්වම් සරණයි.